సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమ దినామా దత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటాయి అద మేవుతుం ధర్మానుశాసనావే దాయకత్వే గిన కటయుతు కరాన్ని లలితా డయస్ మహాత్మీయ జయరత్న రూపసింగ మహాత్మా లలీంద్ర జయమివన్ రూపసింగ పుతనువన్ రసికా మివంతి రూపసింగ దియనియతులు పౌలే పెన్నుతో నికతు వెలా నిదేశనావట దాయకత్వే గిన కటయుతు కరణువా ජූනි මාසේ 13 වන දිනට 37 වන විය එළඹෙන වසර 6කට පෙර පරලෝක ප්‍රාප්ත වුණු පුෂ්පමාල් ජයරුවන් රූපසිංහ තරුණ මහත්මයාට අනුමෝදනා කරන්නටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ තරුණ මහත්මයා ප්‍රදාන පින්තුන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ ධර්ම දානමය කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ මහවිශාල කම්කටොළු සහිත දුක්ඛදායක බොහොම පීඩාකාරී ජීවිතයක්. ඒකේ පීඩාව තමයි අපි මේ හැම තැනකින්ම දකින්නේ. හැම තැනක මේ පීඩාව දුරු කරගන්න කියලා හිතාගෙන අපි ගොඩාක් දේවල් කරනවා. නමුත් ඒ පීඩාවේ අඩුවක් නැහැ. ඒ පීඩාකාරී භවයේ අඩුවක් නැහැ. එන්නේ එන්නේ පීඩාව නම් වැඩි. එතකොට ඒ පීඩාකාරී භව කෙලෙසුන්ගේ උද්වේගයත් එක වෙන එකක්. ඒ කියන්නේ කෙනෙක් තුල කෙලෙස් වැඩි වෙන්න ඒ පීඩාව වැඩි වෙනවා. කෙලෙස් අඩු වෙන්න ඒ පීඩාව අඩුයි. එතකොට ඒ කෙලෙස් වැඩි වෙන්න එයා තුල මතුවෙන පීඩාව භික්ෂුවක් තුල වුණත් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සවනස නමක් තුල වුණත් ඒ කෙලෙසුන්ගේ පීඩාව මතුවෙන්න පුළුවන්. මේ සාංශාරික දිග්ගැස්සීම මේ සසර පුරාවට ගොඩනැගෙන මහා අනමරත් දුක්ඛදායක කටුක අද්දකින් පරාසය. විශාල පීඩාවක් අපි තුල නිර්මාණය කරන නිසා අපි සසරින් කොහොම හරි මිදෙන්න ඕන. සසරින් ගැලවිච්ච කෙනෙකුට තමයි සදාතනික ශාන්තියක් මතුවෙන්නේ. ඉතින් මේ සසර පුරාවටම අඬ අඬා ආපු ගමනක් තියෙන්නේ. සිනහ මුසු මුහුණින් ආපු ගමනක් නේ. ඒකනේ ඉපදිච්ච ගමනුත් අඬන එක නේ කරන්නේ. මරණ ඉදිරියේත් අඬන එක කරන්නේ. එතකොට මේ අපේ ජීවිතේ දෙපැත්තෙන් හැඬීම තියෙන්නේ. ඒ හැඬීම අතර ජීවිතයේ තුල විතරක් සිනාව තියෙන්න බෑනේ. මුලත් හැඬීම නම් අගත් හැඬීම නම් අපි මැද ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හැඬීම පදනම් වෙච්ච ජීවිතයක් නම් අපිට තියෙන්නේ උපත සහ මරණය අතර අන්තර් කාලයටනේ ජීවිතය කියන්නේ. ඒක ඇතුලේ පූර්ණ සිනහවක්. සිනහවෙන් යුතු ජීවිතයක් ඔය පින තුල බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මේ ලෝකේ බලාපොරොත්තු සහගතකම දුක උපද්දවනවා. අදිෂ්ඨානශීලීකම දුක උපද්දවනවා. ඒ කියන්නේ කෙනෙක් තුළ ඇති වෙන අදිෂ්ඨානශීලීකමක් තියෙන. ඒක දුක උපද්දවනවා. කෙනෙක් තුළ තිබෙන ලෝකයට ඇති ඇඟැලුම්කම තියෙන. අපි ඒකට කියනවා මේ රාගෝ කියලා, රාගය කියලා. ඒ කියන්නේ ඇලිච්ච කමක් ලෝකෙට තියෙනවා. ඒක දුක උපද්දවනවා. නමුත් අපි සාමාන්‍ය ලෝකේ හිතනවද මම මේ ඇලිලා ඉන්න නිසා දුක කියලා නෑ. අපි හිතානිනේ ඇලිලා ඉන්නකන් සැප කියලා. මොකද අර ඇලිච්ච බැඳිච්ච ගැට ගැහිච්ච ලෝකේ වෙනස් වෙනකොට කඩා වැටෙනකොට දුක හට ගන්නවා. ඒ ඇලුණු බැඳුණු ගැට ගැහුණු ලෝකේ ඇතුලේ තියෙන්නේ දුක විතරයි. දුකට වඩා වැඩි යමක් ඇත්තේ නෑ. ඒ ඇලුණු බැඳුණු ගැට ගැහුණු තැන්වල තියෙන්නේ දුක. එතකොට ලෝකේ පිළිබඳ අදිෂ්ඨානශීලීව දල්වාගෙන ඉන්න නිත් සංගලක තියෙන කඳුළු විතරයි. ලෝකේ පිළිබඳ පරිහරණය කරද්දී අභිනිවෙස් කරනවා කියලා අපි ඒකට කියන්නේ. ඒ අභිනිවෙසයන් කියන්නේ බැසගෙන ඉන්න කමක් තියෙන්නේ අපි. අපි අපේ ලෝකෙකට බැහැ ගන්නවානේ. අපි ඒ කියන්නේ මගේ ලෝකේ ඉන්නේ ඔයා විතරයි කියලා. ඒ කියන්නේ ඒකට බැහැගෙන ඉන්නවා. මගේ ලෝකෙම මගේ පවුල කියලා කියන්නේ. එයා ඒ පවුලට බැහැගෙන ඉන්නවා සිතින්. බැහැගෙන ඉන්න කන්දුක. දැන් ඔයාලා ඒක සාධාරණීකරණය කරන්න කියනවා මම මේ බැහැගෙන ඉන්නේ. මම මේ එකතු වෙලා ඉන්නේ. මම මේ සුසංයෝගය හදාගෙන ඉන්නේ මේ යුතුයකම් ටික කරන්නනේ හාඳුරණී කියනවා. මම මේ ඔක්කොම එකතු වෙලා මේ ඉන්නේ දුයුතුකම් ටික කරන්න හාඳුරණී කියලා ඔයාලා කියනවා. පින්වත්නි. ඔයාලා ඒක සාධාරණීකරණය කරන්න කිව්වට ඒක ඇතුලේ ඔයාලගේ දුකමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඔයාලා ඒ බඳු ලෝකයක් පිළිබඳ උපේක්ඛා සහගත වීමක් මෙදහත් වීමක් ඔයාලගේ ජීවිතයට උවමනා කරනවා. ඒ මඳහත් වීම කියන එක ජීවිතේ නැත්තම් කවදාවත් සදාතනික ශාන්තියක් එයා තුල ස්මතු වෙන්නේ නැහැ. සදාතනික ශාන්තියක් එයා තුල මතු වෙන්නේ නැහැ. ජීවිතේ අවබෝධය කියන්නේ අවබෝධයට අදාළ ක්‍රියාමාර්ග තුලින් මතු වෙන දෙයක් මිසක් ප්‍රාර්ථනාවකින් මතු වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි අදාදම අපි ධර්මයේ දෙන්න ඕනේ. පුළුවන් තරම් ධර්මී දෙන්න දුක ඉවර කරගන්න. ඒ ධර්මීන් තමයි දුක සංසිඳේ. ඒ ධර්මීන් බලනකොටම පුදුම මැදහත්කමක් එනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ හොඳට පුරුදු වෙන්නකො ධර්මීන් බලන්න. එතකොට ඉතින් එයාට තේරෙනවා මේ ලෝකේ හැටි කොහොම තමයි කියලා. ඒ ධර්මීන් බලන කෙනාගේ හිත ඒ බඳු ආකාරයෙන් තියෙන එක මොන තත්වයකට මුණ දුන්නාද? එයා හිතන අනේ ඉතින් මේ සංසාරේ හැටි කොහොම තමයි කියලා එයාට නිකන් හරි සැහැල්ලුවක් එන්නේ. එයාගේ ඇතුලේ පීඩාවක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කෙලෙස් එක එක විදිහට අපි අපේ ඇතුළට එනවා. ඒ ආවම් පීඩාව. දැන් ලංකාවේ ඒ කියන්නේ හාමුදුරුව කෙනෙකුට උනත් එහෙමයි. ඉතින් එක ලස්සන ටිකක් රූපයක් තියෙන ස්වාමිනාස නමක් දවසක් පින්නපාතේ වැඩියා. එතකොට ඒ ස්වාමිනාස පින්නපාතේ වඩිනකොට උන්වහන්සේ දැක්ක ලස්සන ස්ත්‍රියක්. ඒ ලස්සන ස්ත්‍රිය දැක්කාම ඒ ස්වාමීන් වහන්සේගේ සිතේ ඉතින් යම් රාගයක් ඉපදුණා. යම් කැමැත්තක් ඇති වුණා. ඒ කියන්නේ විශේෂ අදහසක්. ඇයත් මේ ස්වාමීන් වහන්සේ දිහා බලලා කටේ කොනකින් හිනා වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ අර ඒ කාන්තාව ගැන තිබුණු ඇල්ම තහවුරු වුණා. හොඳට බලනකොට මේ පිළිවෙත් පුරන්න ආවේ. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතය අරගෙන උන්වහන්සේ වැඩියා. වැඩම කරලා උන්වහන්සේ භාවනාවෙන් වාඩි වෙනකොට ඇස් දෙක පියාගත්ත ගමන් අර දවල් දැක ස්ත්‍රිය පේන්න පටන් ගන්නවා. මේ ඇලීම පදනම් වෙච්ච අත්දැකීම් එහෙම ලේසියෙන් අකාමකා දාන්න බෑ. උන්වහන්සේ හොඳට භාවනාවට වාඩි වුණාට පස්සේ අර මේ ස්ත්‍රී රූපය හැම වෙලාවකම පේනවා. දැන් අර කලින් වැඩිච්ච භාවනාව නෑ. බලන්න පින්නොත් කෙලෙස් විසින් අපිව පීඩණයට පත් කරන විදිය. මේ අපේ තුල අපේ ඇතුලේ ඇලීම ආවොත් ඒක ඇතුලේ ඊට පස්සේ අපේ සුපුරුදු චර්යාවම අභියෝගෙට ලක් වෙනවා. සාමාන්‍යයාගේ දිනචර්යාව විශාල අභියෝගයකට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම ඇස් දෙක පියාගෙන භාවනා කරන්න ලෑස්ති වෙනකොට අර ස්ත්‍රී රුව මැවිලා පේනවා. ඒ ස්ත්‍රී රූපය මැවිලා පේනවා. දැන් භාවනාවක් කරගන්න බෑ. දැන් සතර සතිපට්ඨානේ වඩන්න බෑ. ඒ භික්ෂුව තුල ඊට පෙර තිබුණු නිවීම දැන් අතුරුදහන් වෙලා. ඇස් දෙක පියාගත්ත ගමන් පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාතේ පූජා කරලා යන ගමන් හැරිලා කටේ කොනකින් hina වෙච්ච ස්ත්‍රියගේ රූපය සිතේ මැවිලා පේනවා. සිතේ මැවිලා පිළිවෙතක් බෑ. මේ ස්වාමීන් වහන්සේගේ පිළිවෙත් දුර්වල වුණා. මේ ස්වාමීන් වහන්සේගේ පිළිවෙත ගොඩාක් දුර්වල වුණා. හැබැයි බලන්න පින්නත් මේ අවංකකම ළඟ ඉන්න ඔන්න ඔතන තමයි කල්යාණ මිත්‍රයා ඕන කරන්නේ. ළඟ ඉන්න පිරිසට කිව්වා හැබැයි. අනේ ආශ්මතුනි බලන්න මගේ චිත්ත සමාධි උපදින්නේ මට විදර්ශනා කරන්න හයිය නෑ. බ්‍රහ්මචර්යා සීලේ දුර්වල වෙයි කියලා මට හිතෙනවා. ඇයි ඇයි ආයුෂ්මතුනි මොකද කියලා ඇහුවා. එදිරිකෝ අනේ ස්වාමීනි, ඒකට හේතුව තමයි මේ පහුගිය දපින්ඩ පාතේ යනකොට ලස්සන ස්ත්‍රියක් දන් බෙදුවා. ඒ ලස්සන ස්ත්‍රිය කටේ කොනකින් මට හිනා වුණා. ඒ සිනහව මතක් වෙනවා. බලන අවංකව ධර්මයේ දියුණු කරන්න ආවේ උවම් කැමැත්තෙන් ධර්මයේ දියුණු කරන්න. කොහොමද කෙලෙස් එක්ක හැප්පෙන විදිය? කෙලෙස් සහගත ව්‍යාකූලත්වයකට කොහොමද අවුල යන විදිය? හිතා ගන්නවත් බෑ. හැබැයි ඒ උනාසේ කොච්චර දක්ෂ කෙනෙක්ද බලන්න. ඉතින් මේ කාරණේ අර සංඝයාට කිව්වා. සෝනස් මට භාවනා කරන්න බෑනේ දැන්. අපි නම් භාවනා කරන්න බෑ කියලවත් අඟවන්නේ නෑනේ. බලන්න මේ අවංකකම. අද ගොඩාක් දෙනෙකුට ධර්මය දියුණු කරගන්න බැරි ධර්ම මාර්ගය තුල අවංක නෑ. ඒ කියන්නේ ධර්ම මාර්ගය තුල ඒ බොහෝ දෙනෙක් තුල ඒ අවංකකම එන්නේ නෑ. ඒ අවංකකම ඉන්නේ නැති නිසා හරි අමාරුයි ධර්මයක් දියුණු කරන්න. අවංක ධර්ම මාර්ගයේ සර හරි අවංක වෙන්නේ. කෙලෙස් එක එක විදියට අපේ සිත වෙලා ගනීවි. නමුත් ඒක එක විදියට අපේ සිතේ කෙලෙස් වෙලා ගත්තට එච්චර කම්පණයටපත් වෙන්න එපා. ඒක කමන්නේ. ඒ කෙලෙස් ටික හොඳට තව සිතකින් අඳුන ගන්න. එළියේ මේ ඉන්නකොට ඔම් කී කියන්න ඕනේ මම මේ විදිහට දේශයෙන් පීඩා විඳිනවා, මෝහයෙන් පීඩා විඳිනවා, ඡන්දයෙන් පීඩා විඳිනවා අය. එහෙම කියගිය මේ වටේ ඉන කාටවත් ඔවා කියන්න ඕනේ නැහැ. නමුත් අපි තව සිතකින් මගේ தત્ත්වය මෙබඳු தત્ත්වයක් නේද කියලා දකිනවා. ඊට පස්සේ තව සිතකින් දකිනවා මේ தત્ත්වය මං ඉක්මනට මැඩ පවත්වන්න ඕනේ නේද කියලා දකින ඉච්චර. කෙලස් ටිකක් දකිනවා මැඩ පවත්වන්න ඕනේ කියලා සිතකුත් තියෙනවා. ඒ හොඳට ඕම ඇති කෙලස් ටික මඩින්න. ඊට පස්සේ පසුගාමීව ක්‍රියාමාර්ග වලට එකතු වෙන්න පුළුවන්. ඉතින් පින්වත්නි මේ විදියට වඩ බලන බලපුවම් මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ අර ඉතුරු හාඳුර. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කොච්චර අවංකද කියනවනම් මේ බලන්න කොච්චර අනුග්‍රහ පිණිසයිද කියනවනම් මේ ස්වාමීන් වහන්සේලා ගිහින් බුදුරජාණන්සට වදාලා. බුදුරජාණන්සට වදාලා ස්වාමීනි හොඳට පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන සිල් ගුණ ධර්ම රැකගෙන අපිත් එක්ක අපේ කල්යාණ මිත්‍රෙක් හිටියා. ඒ කල්යාණ මිත්‍රයා දැන් ස්වාමීනි ඒ ස්වාමීන් වහන්සේට ඒ ආයුෂ්මතුන්ට දැන් ධර්මය දියුණු කරගන්න බැහැලු. ඒ මොකද කියලා ඇහුවා. මේ පිණ්ඩපාතේ වඩිනකොට ලස්සන ස්ත්‍රියක් දැක්කලු. ඒ ස්ත්‍රිය දන් බෙදලා කටේ කොනකින් හැරිලා hina වුණාලු. මේ ස්ත්‍රිය ගැන මේ ස්වානසට රාග සිතක් ඇති වුණාලු. දැන් ඒක මතක් වෙනවලු ඇස් දෙක පියාගත්ත ගම භාවනාවට වාඩි වෙච්ච ගම මතක් වෙනවලු. ආයෙත් කියන්න කිව්වා. කව දෝෂාරෝපණය කරේ නෑ. ඇහුවා භික්ෂුව මොකද කියලා ඇහුවා. හරි කරුණාවන්තයි බුදුරජාණන් වහන්සේ. භික්ෂුව මොකද මේ කියලා ඇහුවා. අනේ ස්වානස මේ බින්දු පාති වටිනකොට ලස්සන තරුණියක් දැක්කා. ඒ රූපේ මගේ මනසේ හිටියා. ඉතින් ඒ මනසේ හිටියාම ස්වාමීනි ඒ මනසේ හිටිය රූපය. ඇය හැරිලා මා දිහා කටේ කොනකින් හිනා වෙච්ච රූපේක මගේ හිතේ ඇඳිලා තියෙනවා. භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගත්ත ගමන් මට ඒ රූපේ පේන්න ගන්නවා. ඇස් දෙක පියාගත්ත ගමන් විදර්ශනා කරන්න ඉඩ නැහැ. සතර සතිපට්ඨානෙ වඩන්න ඉඩ නැහැ. ගුණධර්ම දියුණු කරන්න අවස්ථාව නැහැ. ඇස් දෙක පියාගත්ත ගමන් ඒ රූපේ පේනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් සදාලා අනේ භික්ෂුව, භික්ෂුව බෝසත් මොන රටත් අවුරුදු 500ක් ගුණධර්ම තිබුණු ඒ කාලේ බෝසත් මොන රටක්. බඹසර දුර්වල වුණා රාගය නිසා කියලා ඔය මෝරපිරිත කියන එක අදාළ පදනම ඊකතරින්ද තමයි දේශනා කරන්නේ. මෝරපිරිත කියලා පිරිත් පොතේ තියෙන සූත්‍රය. බෝසත් ගුණධර්ම තිබ්බත් ඇතැම් කෙලෙස් අපේ ගුණධර්ම මරා දානෝ. ඒ කියන්නේ ධර්මයේ දියුණු කරන කෙනාටත් මේ කෙලෙස් අභියෝග කරනවා කියන එකයි මම මේ කියන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතවල මේ අභියෝගය නැති කරගන්න ඕන. පුළුවන් තරම් පින්වත්නි ජීවිතේ මෙන්න මේ ලක්ෂණ ටික ජීවිතේ තියාගන්න. හැම වෙලාවකම තමන්ගේ සිතට එන සිතුවිලි අතාරින්න. හැම වෙලාවකම සිතුවිලි අතාරින්න. ඒ කියන්නේ හිතට සිතුවිලි එන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඒවා අතාරින්න. දැන් ද්වේෂය එනවා කියලා කියමුකෝ. අතාරින්න ඒක. ඒක විතර්ක කරන්න එපා. ඒක විචාරන්න එපා. ඒක අතාරින්න. මොන සිතුවිල්ලක් ආවත් ඒක අතාරින්න. එතකොට ඔයාලා පාල මොනවා ඒ කියන්නේ දැන් සත්‍යාවබෝධයට පත් වෙනකන් නොයේ කෙලෙසාගත සිතුවිලි අපේ සිත තුල උද්ගත වෙනවා පින්වත්නි. උද්ගත වෙනවා. ඒ නොයේ සිතුවිලි Tamanගේ සිත තුල උද්ගත වෙනකොට පළවෙනි දෙහි මේ බලන්න මේ හරි ලස්සන දේවල් එදිනෙදා ජීවත් වෙනකොට කෙලෙස් වලින් බැට නොකෑම පිණිස ඔය පින්නතුන්ලාට උපකාර කරන දේවල් මේ. මේ හරි උපකාරයි ඔයාලගේ ජීවිතේට. හරි අනුග්‍රහයක්. හරි පිටුවහලක් අනුබලයක් ඇති වෙන දෙයක්. ඊට පළවෙනි එක මොකද්ද? ඕනෑම සිතුවිල්ල නඩත්තු කරන්න ඉපා. දැන් නඩත්තු කරන්නේ නැත්තම් මොකද කරන්නේ? අතාරිනවා. ඒ අතෑරිය ගමන්ම ඊට කලින් ස්වභාවයට සිතපත් වෙනවා. ඊට කලින් ස්වභාවයක් තිබ්බ නේද? දැන් අපි කියන්නේ සමහරවිට මේ මට දැන් කේන්ති ගිහින් ඉන්නේ කියලා කියන්නේ. ඒ දැන් කේන්ති ගිහින් නම් දැන් ගිහපු නැති වෙලාවක් තිබ්බ නේ ඊට කලින්. ඒතර අපි කියන්නේ උදේ හොඳට හිටියා නියා. මොකක්ද දැන් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ උදේ හොඳට හිටියා කියන්නේ උදේ හැම එකක් තිබිලා නැහැ නේද හිතේ? දැන් සමහර ඔෆිස් වල එහෙම කියනවා. මේ ඔෆිස් වල සමහර අය කියනවා. මොකක්ද කියන්නේ? සමහර අය වැඩ කරද්දි කියනවා තමන්ගේ ප්‍රධාන ආයතනයේ බොස් උදේ නම් හොඳට හිටියා දැන් නම් මූඩ් එක ඉච්චර හොඳ නැහැ කියලා එහෙම කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ. ඒ කියන්නේ පෙර නොතිබී හටගත්තු තත්වයක් තමයි තමා තුළ හටගන්නා වූ නොඒක ආකාරයේ ක්ලේශ සහගත තත්වය. පෙර තිබිලා ආපු එකක් නෙමෙයි. ඇතුලේ තියෙන එකකුත් නෙමෙයි. ඒක තියෙන එකක් නෙමෙයි නම් මොකද්ද? ඒක අලුත් ස්වභාවයක්. අලුත් ස්වභාවය අතාරින්න හරි ලේසිනි. හොඳට බලනකො අලුත් ස්වභාවයේ තියෙන ස්වභාවයේ අලුත්ම නම් අතාරින්න හරි ලේසි. ඒ අලුත් ස්වභාවයක් නම් යාට ඒක අතාරින එක හරි අපහසු නෑ. අලුත් ස්වභාවය අතාරින්න පහසුයි. කාලයක් ගියොත් නේ අමාරු. ඒ නිසා තමයි ඒ ස්වභාවයේදීම අතහැරලා දාන්නේ. ඒ අතාරින්න බලන්න මට කලින් තිබ්බේ නැති එකන්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා බොහොම සැහැල්ලුවෙන් අතාරින්න. අතහැරපු ගමන් එයාගේ සිත ඊට කලින් ස්වභාවයට පත් වෙනවා. එතකොට ඒ නිසා ඔයාලා පළවෙනියෙන් කරන්න පුරුදු වෙන්න මොන කෙලෙසේක හිතට ආවත් ඒක දැකලා අතාරින්න ඒ වෙලාවේ. ඒක විතර්ක කරන්න එපා. එහෙම වුණේ මෙහෙම නිසා මෙහෙම වෙන්න මොකද්ද බලපාන්න නැත්තේ? දැන් අපිට මොකක් හරි දෙයක් ආවොත් දිගට හිතනවනේ. අපිට මොකක් හරි එක පොඩි සංසිද්ධියක් අපි අත්දැක්කොත් ඒ සංසිද්ධිය වටේට දිගට දිගට කල්පනා කරමු. එතකොට ඊයේ වෙච්ච ඒවා සම්බන්ධ කරලා බලන, පෙරේද වෙච්ච ඒවත් සම්බන්ධ කරලා, ඒ කියන්නේ අර දිගට සම්බන්ධ කරන, හරි එහෙනම් මේක වුණේ මෙහෙම එදත් ඔහොම වුණානේ, මට දැන්නේ තේරෙන්නේ කී කියලා මිනිස්සු කල්පනා කරන්නේ. මට ඔකේ දා තේරුන්නේ නැහනේ. මට දැන් තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියන්නේ. අර දැයා දැන් තේරෙනවා මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නේ. ආ මේ මොහොතේ අත්දකින අත්දැකීම එයා හොඳට විතර්ක කරනවා. ඊයේ වෙච්ච දෙයට සසඳනවා, ගිය සතියේ වෙච්ච දෙයට සසඳනවා, ගිය අවුරුද්ද වෙච්ච දෙයට සසඳනවා, අත්දැකපු අත්දැකීමට සසඳනවා. මෙහිම සංසන්දනය කරන්න එපා. මේ සංසන්දනය කිරීම කියන්නේ සසර නිර්මාණය වෙන ප්‍රධාන සාධකේ. ප්‍රධාන සාධකේ. ඒකනේ අර මේ ඔය පතම් මේ මොනවාද කරත්ත කවිවල තියෙන සසඳ සසඳ දියපල්ලි තිබෙයි යල කී කියෝයි කියන්නේ. දියමතු පිට තිබෙයි කොළ වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල කියලා අර මේ රෝහණ බැදගේ මහත්තයත් කියන්නේ. ඒ කියන්නේ මේ සංසන්දනය කිරීම ඇතුලේ තමයි මේ දියම දිය යට තියෙන අල, ඒ කියන්නේ නෙළුම් මේ සම්පූර්ණයෙන් මේ සංසන්දනය කිරීම ඇතුලේ තමයි වැඩීම ශක්තිමත් වීම ජීවය පවතින සංසන්දනය කිරීම. දැන් බලන්න අපි හරියට සංසන්දනය කරනවනේ. දැන් මොනවා හරි කෙලෙසයක් ආව ගමන් අපි හිතනවා කෙලෙස් ඉනවා හිතේ. ඒකේ අය අරුමයක් නැහැ. ඒකේ ඔයාලට පුදුම වෙන්න කැලලක් නැහැ. කෙලෙස් ඉනවා. නිවන් දකින්නකම් මිනිසුන්ගේ හිතවල කෙලෙස් තියෙනවා. අනාගාමි වෙන කෙනාගේ පවා මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැසීලා නැහැ. ඒවත් තියෙනවා. ඔබලු පීඩාවටපත් වෙන්න එපා ජීවිතය ගැන. අනේ හඳුනි මේ ධර්මයක් දිනු කරගන්න බැරි මේ නිසා වෙන්න ඇති, මේ මගේ මෙහෙම කෙලෙස් තියෙනවා නී කියලා ඔයාලා හිම කිව්වට දැන් මේ පින්නතුන් මේ සසර දික් නොවීමට උපකාර වෙන දේශනාවක් කරන්න කියන්නේ සසර දික් කරගන්න ඕනේ නැත්තම් ලෝක සංසන්දනය කරන එක, සසඳ සසඳ බලන එක නවත්තන්න. එතකොට මේ ලෝකේ මේ හරියට ධර්මීය මිශ්‍ර වුණාට පස්සේ යා ලෝකේ සංසන්දනය කරන්නේ. ඇයි? එයා සංසන්දනය කරලා බලන්නේ නැති ඉක්ම ගිය අතීතයක් තියෙන නිසා. අපි මේ වෙලාවේ සංසන්දනය කරන්නේ අතීතයත් එක්කනේ. දැන් අපි මොකාක් හරි අපේ ගෙදර හරි වැඩ කරන තැන හරි මොකාක් හරි දෙයක් අපට නොතේරෙන දෙයක් එකපාර තේරුණොත් අපි බලන්නේ කල්පනා කර කර ලෝකේ කල්පනා කර කර බලන්න ඉපා. ලෝකෙ ඉක්ම ගිහින් තියෙන්නේ තත්ත්වය තේරුම් ගන්න. තේරුම් අරගෙන සිහිනුවණින් ඉන්න. එච්චරයි. ලෝකෙ නිවැරදි කරන්න දරන උත්සාහය කියන්නේ ඉතා වෙහෙස කර දෙයක්. ලෝකෙ නිවැරදි කරන්න යන්න එපා. හරි මහන්සි ලෝකෙ නිවැරදි කරන්න ගියා. ලෝකෙ හදන්න ගියාම හරි මහන්සි. ලෝකෙ හදන්න බෑ. සමහර පිරිමියා ඉන්නවා හරියට බොනවා. නෝන්ලා හරි පීඩාවටපත් වෙනවා. හදන්න යන්න එපා. තේරුම් ගන්න. මේ ගම්මලෙම ඉන්නවා හරියට අහිංසක ගම්මල. ওই ප්‍රශ්نين හරියට පීඩාව විඳිනවා. ওই මිනිස්සයා අවුරුදු 50ක් විතර යනකම් හැදිච්ච නැති එකේ දැන් ආයි කොහොම හදන්නද? මේ தත්ත්වේ තේරුම් ගන්න. හැබැයි ඔබ සිහිනුවණින් ඉන්න හැම වෙලාවෙම. මිබඳු ස්වාමියෙක් ලැබීම පෙර අකුසල සංස්කාරයක් මගේ මේ ස්වාමියා තුල මතුවෙන මේ අයහපත් හැසිරීම මං ඉස්සරහා හැසිරෙනකොට මාව පෙළෙන මාව පීඩාවට පත්වෙන හැම වෙලාවකම මගේ අකුසල් ගෙවෙනවා නේද කියලා සතුටු වෙන්න. හරිනේ ඉතින් මේ පීඩාව ඇතුලේ ගෙවෙන්නේ ඔයාලම රැස් කරගත්තා වූ පෙර අකුසල් සංස්කාරයනේ. එහෙනම් මේ සංසාරේ දික් කරගන්න ඔයාලට ඕනේ නැහැ වගේ දැනෙනවනම්, සසර නැවත නැවත එකතු වෙන්න ඕනේ නැහැ වගේ ඔයාලට හිතෙනවනම්, සසරක් ඕනේ නැහැ වගේ තේරෙනවනම්, ඔය පින්නතුන්ලා එක දෙයක් දකින්ද, මේ ක්ලේශයන් අත්හරින්න සංසන්දනය කිරීම නවත්තන්න, මේ මොහොතේ ඇතිවෙච්ච සිතේ ස්වභාවයත් එක්ක ලෝකය හෝ අතීතය අනුව හෝ අනාගතය අනුව, අනාගතය අනුව බොහොම අඩුයි, මේ අතීතය අනුව සංසන්දනය කරලා බලන එක නවත්තන. මේ සංසන්දනය කිරීමෙන් තමයි සසර නිර්මාණය වෙන්නේ. සංසන්දනය කරන්න එපා. ඇයි? ඒම සංසන්දනය කළා කියලා වලට තේරු කරන්න දෙයක් නැහැ. හැබැයි හොඳ සිහිනුවණින් ඉන්න එච්චරයි. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, සම්මෝහ සම්පජඤ්ඤ කියලා තියෙනවා. මම මේ විදිහට ප්‍රතිචාර දැක්කොත් ඒක අසාර්ථකයි. අන්න සාර්ථක සාත්තක සම්පජඤ්ඤ. මේ විදිහට මම දිගට දිගට අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන එක සප්පාය නෑ මට. මම සසරට අයිති කෙනෙක් නෙමෙයි. සප්පාය සම්පජඤ්ඤ. මේ මොහොතේ හොඳට මේ අත්දැකීමට විතරක් ගෝචර වෙ කරගන්නවා. කෙලෙස් ටික ගෝචර කරගන්න නැතු ඉන්න ගෝචර සම්පජඤ්ඤ. අසම්මෝහ සම්පජඤ්ඤ. අනිත්‍ය වී යන බව දකිනවා මේ වෙලාවේ. ඔය විදියට වාසය කළොත් කඳුළු ඉන්නෙම නෑ පින්වත්. කඳුලක් උපදින්නෙම නෑ. එහෙනම් මේ මොහොතේ අත්දැකීම අතාරින්න ලෝකයේත් එක සසඳ සසඳ බලන එක, අතීතයත් එක සංසන්දනය කරලා බලන එක නවත්තලා දාන්න. ඒක තමයි මූලික දේ. ඊට පස්සේ මේ මාතුල කෙලෙස් උපදින්නේ මොන වගේ පදනමක් ඇතුලේ දාන්න, පදනම දිහා බලන්න. මාතුල කෙලෙස් උපදින්නේ දැන් මේ කෙලෙස් සංසන්දනේ ක්ලේශ සහගත තත්ත්වයක් ආවම සංසන්දනය කරන්නේ නැහැ. එක එක දෙක මොකද්ද? මේ වගේ ක්ලේශ සහගත තත්ත්වයක් මාතුළු උද්ගත වෙන්නේ මොන වගේ පදනමක් ඇතුළේද? ඒකට තමයි ධර්ම ස්වභාවය කියන්නේ. අපි ධර්ම ස්වභාවය බලන්නේ පටිච්ච සමුප්පන්නතාවය කියලා කියන්නේ. ඔන්න ඔතන තමයි පටිච්ච සම්පදාය ඕන. පටිච්ච සම්පදාය ඥානෙ ඕන ඔතන. එතන මොන වගේ පදනමක් ඇතුළේද මාතුළු ක්ලේශ සහගත තත්ත්වයන් උද්ගත වෙන්නේ? ආයතනික ප්‍රවාහය ඇතුළේ. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ආයතනික ප්‍රවාහය ඇතුළේ තමයි මේ தත්ත්වෙම උද්ගත වෙන්නේ. නිසා මේ ආයතනික ප්‍රවාහය තුළ ඇති වෙන සංයමය යන සංවේදී වෙන්න. ආයතනික ප්‍රවාහ මේ ඇස කන නාසය දිව කාය මනස තුලින් නිමිත්තානුසාරිව අනුනිමිත්තානුසාරිව හිත පවතින එකෙන් පුළුවන් තරම් සිත මුදවාගෙන වාසය කරන්න. ඔන්න ඔතනට තමයි බුද්ධ ශාසනේ සීලය ඕන කියලා කියන්නේ. ඔන්න ඔය වගේ තැනක තමයි බුද්ධ ශාසනේ පෙන්වන සීලය තියන්නේ. තුන්වෙනි එක තමයි මේ මොහොතේ පින්වත්නි අපේ ජීවිතවල ස්වභාවයෙන්ම, ඒ කියන්නේ අපේ ජීවිත ස්වභාවයෙන්ම කැමැත්ත කියලා එකක් එනවා. කැමැත්ත කියන එක ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ කැමැත්ත සමහරට අම්මා හිතනවා වගේ නෙමෙයි. ඒ කැමැත්ත හරි සමහරවට තාත්තා හිතනවා වගේ නෙමෙයි. ඒ කැමැත්ත ඒ කියන්නේ එහෙනම් ඒකෙන් මම අදහස් කරන්නේ මේ කැමැත්ත කියන එක අපි තුල එන්නේ අම්මගෙන් දරුවන්ට නෙමෙයි. තාත්තගෙන් දරුවන්ට නෙමෙයි. දැන් මම ඒකෙන් අදහස් කරන්නේ ඒක ඥානමය හේතුවක් නෙමෙයි. ඒක පින්වත්නි ජානමය හේතුවක් තිබේ. අපි තුල පැවතින කැමැත්ත. එතකොට දැන් සමහර අම්මලා කියනවා තාත්තලා කියනවා අනේ බලන්න මට නම් හිතා ගන්න බෑ මේ අපේ දරුවෙක් වද්ද කියලා. එහෙනම් කේන්ති කියාම කියනවා. ගාම්භ වටේ ඉන්න අයත් කියනවා බලන්න ඔගොල්ලෝ කොච්චර හොඳයිද මෙහෙම හැසිරෙද්දී අපිට හිතෙනවා ඔයාලගේ දරුවෙ නෙමෙයි වද්ද කියලා. ඔයාල ඔච්චර හොඳ වෙලා ඇයි මෙහෙම වුනේ කියලා සමහර ඔය මේ ගම්වල අම්මලාට තියෙනවම ප්‍රශ්න. කනස්සල්ලක් තියෙනවා. මිනිසුත් කේන්ති ගියාම අම්මලා කියනවා උඹ අපේ දරුවෙක් කියලාවත් අපි කියන්න කැමති නෑ. ඇයි? එයා ඒ කැමැත්තෙන් ලෝකේ හඹාගෙන යන විදිය දැක්කම අපිට ලැජ්ජා හිතෙනවා. එයා ඒ කැමති දේවල් සහ අපි කැමති දේවල් අතර පවතින විසමපාතය දිහා බැලුවම එහම අපිට හිතනවා පින්වත්නි මතක තියාගන්න තුන්වෙනි එක මේ කැමැත්ත කියන එක කාම ධාතුවක් අපේ හිතේ තියෙන නිසා වෙන දෙයක් කියලා දකින්න. එතකොට කාම ධාතුව කියන එක නිසා තමයි කාම ලෝකෙට අදාළ කර්ම රැස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට කාම භවයේ පැනවිලා තියෙන්නේ. ඒකයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ওই විදිහට වාඩි වෙලා ඉන්නේ. ඒකෙන් ධර්මිකනේ කාම ධාතු වේපක්ඛං කෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භව පඤ්ඤායති. කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් තමයි ආනන්ද කාම භවයේ පැනවෙන්නේ. එතකොට කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් කාම භවයේ පැනවෙනවා. එතකොට කාම භවයට අදාළ විපාක පිණිස කර්ම රැස්වෙන්නේ කාම ධාතුව නැසල නැති නිසා. මේ කාම ධාතු නැසුවට පස්සේ කාම ලෝකෙට එන්නේ නැහනේ. කාම ධාතු සම්පූර්ණ අනාගාමී වෙච්ච කෙනෙක් ඒකනේ කාම ලෝකෙට එන්නේ නැත්. කරණීමෙත් සූත්‍රය කියන්නේ ගබ්බ මේ හොඳටම ගර්භයකට නොයන මට්ටමටම මෛත්‍රී සමාධිය තුලින් මෛත්‍රී චිත්ත විමුක්තිය තුලින් උඩට යන්න පුළුවන් කියලා. දස්සනේන සම්පන්නෝ දර්ශන සම්පත්තිය තහවුරු වුණාම ඇතිවෙන නැතිවෙන සමුදේවන නිරුද්ධවන හටගෙන බිඳෙන බව තහවුරු වුණාම කාමී සුවිනේය ගේදන් නහි ජාතු කාමයන්ට අදාල් නහි ජාතු ජාති පිහිටන්නේ ගබ්බසෙයන් ගර්භේක කාමී සුවිනේය ගේදන් නහි ජාතු ගබ්බසෙයන් පුනරේතිති. එහෙනම් මේ කාම ධාතු නැසුවොත් කාම ලෝකෙට එන්නේ නැහැ. දැන් අපි මේ කාම ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඇයි? කාම ධාතුව නැසලා නැති නිසා. ඒතර කාම ධාතුව නැසපු නැති මිනිසුන්ගේ කාම ලෝකයේ ස්වභාවය තමයි සංඥා නානත්වය. කාම ලෝකයට අදාළ මූලික ස්වභාවය මොකද්ද? සංඥාවල නානත්වය. ඒතර මේ සංඥාවල නානත්වයක් නම් පවතින්නේ පින්වත්නි මං වගේ ලෝකයයි හිතන්නේ නැහැ. මං වගේ ලෝකෙට හිතන්න උගන්නන්න දරන එකම බොරුවක්. හරි මහන්සියක්නේ. මං වගේ ලෝකේ හිතන්න ඕන කියලා හිතන එකම පින්වත්නි මෝඩකමක්. අනික මං වගේ හිතන්න ලෝකෙට උගන්නන එක ඇතුලේ තියෙන පීඩාවක්. ලෝකේ හිතන්නේ නැහැ මං වගේ. හේතුව මේ අපි ඉන්න අවකාශයේ කාම ලෝකය. මෙහෙට එන්න බලපෑවේ කාම ධාතුව. කැමැත්ත පදනම් කරගෙන විපාක පිණිස කර්ම රැස්වීමෙන් තමයි කාම ලෝකේ අපිට පැනවුනේ. ඒ කාම ලෝකේ පැනවෙනකොට එයා කැමැත්ත පදනම් කරගත්ත රැස්වෙච්ච සංස්කාරයන්ගේ හැසිරීමට අදාළ సంతානයක් තමයි යා මෙහෙට ඉපදුනාට තිබුණේ. අම්මා කලේ කුසදුන් එක විතරයි. අම්මා තාත්තා ජන්මයට උදව් කළා විතරයි. නමුත් පිළිසිඳ ගත්තේ සසරින් සංසාරයට අයිති සත්‍යයේ ප්‍රතිසන්දි විඥානය අම්මගේ කුසට බැහැගත්තේ. ඒක ඇතුලේ අම්මා කෙනෙක් යව සම්පූර්ණ පාලනයට ගන්නවා නම් පින්වත්නි එක කරන්න බෑ. එහෙනම් අපි තුන්වෙනියට දැනගන්න ඕන මේ කාමය කැමැත්ත කියන එක අපේ හිත තුල හටගන්නේ හිත තුල හටගන්නේ කාම ධාතුවක් ඇතුලේ ක්‍රියා. අන්න එතකොට යාට මේ භූමිය යාගේ මේ පදනම මේ අවකාශය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙන්න ඕන පින්වත්නි නිවන් දකින්න. එතකොට යාට ළඟ ඉන්න කෙනාවත් වෙනස් කරන්න හිතෙන්නේ. දැන් ළඟ ඉන්න අය වෙනස් කරන්න ගියම හරි පීඩාවක් නෙන්නේ. එයාට ඒ කියන්නේ ළඟ ඉන්න කෙනාව වෙනස් කරන්න යන්න එපා. මොකද වෙනස් කරන්න කියන්න වැඩක් නැහැ. ජීවිතේට ওই මිනිස්සු වෙනස් කරන්න බෑ. තේරුමන්නේ. සමිතාත් හොඳට තේරුම් ගන්න. එතකොට ඒක තමයි තුන්වෙනි එක. ඒතර පළවෙනි එක මොකද්ද? මේ මොහොතේ සිතුවිලි ටික අතහැරලා දානවා. ලෝකයත් එක්ක සංසන්දනී කරන්න යන්නේ නැහැ. සසඳ බලන්නේ. ඇයි සංසන්දනී කරන්න තමයි සසර නිර්මාණය. දෙක. මේ මොහොතේ ඔබගේ අත්දැකීමක් තියෙනවා. ඒකේ මේ මොහොතේ ඔබගේ අර සංසන්දනය කරලා බලන්න හරි තමන්ගේ සිතුවිලි ජනිත වීම පදනම මොකද්ද? එතකොට ආයතනික ප්‍රවාහය පේනවා. ධර්ම ස්වභාවය තේරෙනවා. තුන්වෙනි එක තමයි මේ සමස්ත සාකච්ඡාව කොයි වගේද? මොකද්ද? අපි ඉපදුණු කාම භවය කාම ධාතුව නිසා කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් පැනවිච්ච එකක්. ඒක ඇතුලේ සංඥා නානත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ යහපැතින් එක නවත් වෙනස් කරන්න මට බෑ. ඇයි ඒ දරණ උත්සාහය ඇතුලේ ආය හරි පීඩාවක් නේ. හරි පීඩාවක් නිර්මාණය වෙනවා. ලෝකයට ධර්මයක් දෙන්න බෑ අපිට. ඇයි ධර්මයේ දරන්න ප්‍රඥාවක් ඕන. නැත්තම් ධර්මයේ වටිනාකම ඉන්නේ නැහැ කෙනෙකුට. ප්‍රඥාව වැඩිලා නැති මිනිහෙකුට එයාට ධර්මයේ වටින්නේ නැහැ. ඒ කියන්නේ යා සසරින් ගෙනාපු ඒ කියන්නේ සසරින් ගෙනාපු කොටසක් තියෙන්න ඕන. නැත්තම් එයාට ධර්මයක් වටින්නේ නැහැ. එයාට නිකන් අර කෙලෙස් ටික වටිනා විදිහට පේනවා, ධර්මේ නොවටිනා විදිහට පේනවා. ඒ නිසා ඔයාලා මේ ඉන්න අවකාශය ඇතුලේ කාම ධාතුවට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් කාම භවයේ පැන වුණා කියලා ඔයාලට පේන්න ඕන. හතරවෙනි එක තමයි මේ ඉපදිච්ච කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් පැනවුණු කාම භවය කියන්නේ. කාම භවය කියන්නේ පින්වත්නි මේක දුකක් වශයෙන්. මේ ඉන්න අවකාශයේ දුකක් වශයෙන්. ආස්වාදයේ දුරින් පෙනෙන තැනක් වශයෙන් ඔබලා මේ தত্ত্বය විමසා ගන්න ඕන. ඔබලා මේ தত্ত্বය විමස ගන්න ඕන. ඒ විමසා ගනිමින් දැන් කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස් නොවීම පිණිස පුළුවන් තරම් ජවයේ ගන්න ඕන. ඔන්න ඔකට තමයි අපි ධර්මයේ කියන්නේ විරිය සම්බොච්චංගය කියලා. ඒ කියන්නේ මේ தত্ত্বය ඇතුලේ ආය ආය අලුතෙන් රැස් වුණොත් කාම ධාතුව තියෙනවා, කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස් වෙලා කාම භවේ පැනවිලා, දැන් පැනවිලා ඉවරයි. ඉවරයි. මේක ඇතුලේ මේමත් විවිධත්වයක් තියෙන ඉතින් මේක පාලනය කරන්න බෑ. ඒ නිසා එහා පැත්තේ ඉන්න කෙනාවත් ආය වෙනස් කරන්න දරන උත්සාහය තේරුමක් නෑ. එක එක්කනාගේ කැමැත්තේ පවතින විවිධත්වයට හේතුව තමයි යා සසරින් ගినాපු විදිය. නෑනේ මගේ දරුවෝනි කියලා වැහිතල වැඩක් නෑ. ඒක හේතල වැඩක් නැත්තේ ඇයි? මම කුස දුන්නා එච්චරයි. ආයි මම යාගේ කපි සංස්කාරයන් වෙනස් කරන්න සාංශාරිකව මංගේ ඇඟ ඇලුම්කම් මොකුත් නෑ. මගේ කුස දුන්නා, අපි ජන්මය දුන්නා එච්චරයි. නමුත් ජන්මයට අදාළ මූලික පදනම ආවේ සංසාරයෙන් ආපු සිතක් තමයි මව කුසේ බැසගත්තේ. සාංශාරික සංසාරයට අයිති සාංශාරික ප්‍රවාහයක් ගැන කතාවක් තියෙන සත්‍යයක් තමයි මව කුසේ බැසගත්තේ. ඉතින් මේක ඇතුලේ ප්‍රඥාවෙන් බලනකොට මිබඳු කාම භවයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් කාම ලෝකේ පැනවෙනවා කියන එකම දුකක්. ඒක දුකක් නම් මේ මොහොතේ දැන් අලුතෙන් කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් ආයාය කාම භවයේ පැනවෙනවා නම් භවයෙන් මම මිදෙන්නත් ඕන නම් භවයෙන් මිදුනොත් නම් භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙන්නේ. ජාති නිරෝධයෙන් නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධාන්ති කියන එක පැනවෙන්නේ. එහෙනම් මං අදාදම භවයට අදාළ රැස්වීමෙන් සිත මුදවාගෙන වාසය කරන්න ඕන කියලා ඔයාලට ඔය නිකන් ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ටීවී බා හිතෙනව නේද? අන්නේ හිතන හැම මොහොතකම වැඩෙන්නේ විරිය සම්බොජ්ජංගේ. බලන්නකෝ විරිය සම්බොජ්ජංගේ උපදව ගන්නවා කියන එක ඒක මේ පන්සලේදී ධර්මශාලාවේදී ආමුදුරු ඉස්සරහා කරන්න ඕන එකක් නෙමෙයි. ඒක හැම වෙලාවකම සිහි කල්පනාව තියෙන මිනිහෙකුට උපදව ගන්න පුළුවන් එකක්. ඒකත් එක්කම පින්වත්නි එයා ඒ බඳු වීරියක් ඒ ශ්‍රාවකයා තුළ තියෙනවා නම් පින්වත්නි මේ ක්ලේශ සහගත තත්ත්වයන් ඉවසාගෙන ඉන්න කම එයා තුළ තියෙන්න ඕන. මේ ක්ලේශ සහගත තත්ත්වයන් මොන මට්ටමක වුණත් ඇයි දැන් ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම කර්ම රැස් වෙනවනේ? ඉවසගෙන ඉන්නවා. ඒ ආට මේ ඉවසගෙන ඉන්නේ පීඩාවෙන් නෙමෙයි. මේ ಗುಣධර්ම ටික ටික ඔක්කොම හැදුනාම හරිම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මේ ಗುಣධර්ම ටික ඔක්කොම හැදුනට පස්සේ එයාට හරි සැහැල්ලුවෙන් එයාගේ ජීවිතේ ගෙවන්න පුළුවන්. එයාට හරි ඉවසීමක් තියෙනවා. ඒක ඇතුළේ එයා මේ මොහොතේ මේ මොහොතේ එයා තුළ පවතින මේ නාම රූප ප්‍රවාහය මේ නාම රූප ප්‍රවාහය පින්වත්නි දුකක් වශයෙන්ුත් පේනවනම් මේක මේ නාම රූප ප්‍රවාහය ඇතුළේ අලුතෙන් රැස් වෙන කර්මයේ දුකේ සමුදේ විදියටත් පේනවනම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැත්නම් ලෝකේ අරමුණු වෙන්නේ නැහැ මැරෙන වෙලාවේ ලෝකේ අරමුණු වුණොත් තමයි මැරෙන වෙලාවේ දුක හැදෙන්නේ අරමුණු වෙන්න ඕන ලෝකේ අරමුණු වෙන්නේ නැත්නම් ලෝකෙට එකතු වෙන්නේ නැහැ ලෝකේ අරමුණු වීමෙන් තමයි දුක නිර්මාණය වෙන්නේ ලෝකේ අරමුණු වෙන්නේ නැත්නම් දුක නිර්මාණය වෙන්නේ නැහැ හැම වෙලාවකම ලෝකේ අරමුණු වීම කියන එක ඇතුලේ තමයි දුකේ සම්භවය දුකේ හට ගැනීම දුකේ සකස් වීම තීරණය වෙන්නේ එතකොට ලෝකේ අරමුණු වීම ඇතුලේ තමයි දුක සකස් වෙන්නේ. එතකොට අරමුණු වීමක් නැත්තම් අර පින්වත්නි චුතියත් එක්ක අරමුණ එන්නේ නැත්තම් ප්‍රතිසන්දිය පැනවෙන්නේ. එතකොට ඒ අරමුණු වෙන්නේ කර්ම සංස්කාරයන්ගේ පදනම ඇතුලේ. දැන් එයා තුල සිද්ධ වෙනව මොකද්ද? එයා තුල දැන් රැස් වෙන කර්ම සංස්කාර දුකේ සමුදේ විදිහට එයා දකිනවා. දැන් කර්මේ නිරුද්ධයි නම් මේ මොහොතේම එයාට නවතින්න පුළුවන්. ඇයි පටන් ගත්තෙත් මේ මොහොතේ නවතින්න ඕනේ කියලානේ. මතකද ඔයාලට මේ දේශනාව මුලින්ම කිව්වා ඔය පින්නතුන්ලා නම් සිතුවිලි මෙතනම අතහැරලා දාන්න. ඒවා ලෝකෙට සංසන්දනය කරන්න එපා කියලානේ මම පටන් ගත්තේ. ඒකම දැන් තහවුරු වෙනවා. තවදුරටත් තහවුරු වෙනවා. තවදුරටත් තහවුරු වෙනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒක තහවුරු වුණාට පස්සේ එයාට එතනම නවතින්න පුළුවන්. ඒ අවකාශයෙම නවතින්න පුළුවන්. ඒ නවතුනකොට දුකේ නිරෝධය. අන්න එහෙම වාසය කළොත් එයාට සියලු තණ්හී උපේක්ෂාවක්. සෑම අවකාශයකදීම මැදහත් බවක් එයා තුළ ඇති වෙනවා. ඔන්න ඔය ටික ජීවත් වෙන ගමන් අදාගන්න. අය අමුතුවෙන් වෙලාවක් කලාවක් හොයාගෙන මේක පුරුදු කරන්න නම් ඉන්න එපා. ඔයාලට වෙලාවක් ඉන්නේ නැමයි. ඔයාලට වෙලාවක් අවකාශයක් ඉන්නේ. ඔයාලට අවකාශයක් ඉන්නේ මේ 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 පදනම මේ කියපු කාරණා ගැන ඔයාලා උනන්දු නැත්තම් සසර දිග් ගැහෙන්න අදාළ හේතු තමයි 얘දී. මේ සංසාරයේ පනව පනවා අපි ඉන්නේ පින්වත්නි. ලෝකේ මහාචාර්යවරයෙක් වුණත් PhD දෙක තුන තිබුණත් පින්වත්නි මේ සසර පැනවෙන එක නම් නවත්තලා දාන්න බෑ. එහෙනම් පළවෙනි එක මොන බලන්න මම කියපු කාරණාට කොච්චර වැදගත්ද කියලා පළවෙනි එක තමයි මේ මොහොතේම කෙලෙස් ටික අතාරින්න පින්වත්නි කෙලෙස් නම් තියාගන්න ඕනේ ඒවා පෙර හේතුන්ට අදාළයි කියලා සසඳ බලන එක නවත්තන්න සංසන්දනේ කිරීමයි සසර නිර්මාණය වීමේ මූලික පදන සංසන්දනේ කිරීමයි කෙලෙස් නිර්මාණය වීමේ මූලික පදනම ඒකෙන් සිත මුදව ගන්න දෙක ලෝකේ සංසන්දනේ කරන මට්ටමට ලෝකේ හමු වෙන්නේ කොහොමද ඒකේ පදනම මොකද්ද ඒකේ පදනම ආයතනික අධ්‍යක්ීම් ප්‍රවාහය. අන්න එතන සංවරය සංසුන් වීම. ඔන්න ඔතනට තමයි සීලය උදව් කරන්නේ. සීලය ඔතනින් පස්සේ උදව් කරන්නේ නැහැ. ආර්ය සත්‍ය දර්ශනීය තමයි අන්තිම එතනින් පස්සේ උදව්වට එන්නේ. ඊට පස්සේ ඔයාලා බලන්න මම දැන් ඉන්නේ මේ මම මේ මොහොතේ ඉන්න කතාව ලියා ගන්න ඕනේ. එතකොට අපේ ජීවිතේ කැමැත්ත කියලා එකක් එනවා. ඒකේ ඉන්නේ කාම ධාතුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා. ඒක කොහොමද වෙලා තියෙන්නේ? කාම ලෝකයට අදාළ විපාක වෙනස කර්ම රැස් වීමෙන් තමයි කාම ලෝකේ පැන වෙලා තියෙන්නේ. මේ කාම ධාතුව නැසුවාම ආයේ කවදාවත් කාම ලෝකෙට එන්නේ නැහැ. ඉතින් මේ කැමැත්ත කියන එකේ පවතින විවිධත්වයට හේතුව මේකයි. ඒ නිසා ලෝකයේම එකම තැනකට කැමැත්තෙන් එකතු කරනවා කියන එක කවදාවත් කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඉතින් අපි හිතනවා අපේ කැමැත්තට හරියන විදිහට ලෝකේ අත්වැල් බැඳ ගන්න නැත්නම් ඒක අපි හිතනවා ඒක මහා මෝඩ జాතියක් කියලා. ඒක හිතන්න එපා. දැන් අපි හිතන්න මෙහෙම නිකන් උදාහරණයකට ඔයාලා කැමති මොකක් හරි දේශපාලන මතවාදයක් තියෙනවා. ඒකට කැමති නැති වෙන විපක්ෂ පිරිසකුත් ඉන්නවා. එතකොට අපි හිතමු බලන්න මේ මිනිසුන්ගේ තියෙන මෝඩකම මෙච්චර වෙලත් මෙච්චර දේවල් කරලත් මෙච්චර අත්දැකීම් වලට ගිහිනුත් මේක තේරෙන්නේ නැති හැටි. ඒ විදිහට මරායත් හිතනවා ඇති ඔයාලා ගැන. ඔයාලා එහෙම හිතුවට ওই මිනිසුත් ගෙවල් වල ඉඳලා ඔයාලටත් මොඩියු කියලා ඇඟිල්ල දික් කරනවා ඇති. ඇයි එහෙම වෙන්නේ? එක එක්කනාගේ කැමැත්තේ විවිධත්වය අපි පිළිගන්න ඕන. එතකොට එයා මොන සත්‍ය ගැන කල්පනා කළත් මොන විදිහේ චර්යාත්මක වෙනස්කමක් ඇති වුණා අනේ අපි නම් ඕවා වෙනස් කරන්න යන ආ එහෙමද කියනවා අපි අපේ වැඩක් බලා ගන්නවා. ඒක තමයි බුද්ධ ශාසනයේ මූලික ලක්ෂණය. ඊට පස්සේ ආ බලනවා මේක මේ 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 தত্ত্বය ඇතුලේ කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීම කර්ම රැස්වීම එයා බලනවා දුකක් විදියට. ඒ කියන්නේ මේ කාම ලෝකෙට නැවත නැවත මට එන්න වෙනවා. එහෙනම් මා දැන් කළ යුතු දේ මොකද්ද? අදාදම කළ යුතු වන්නේ අදාදම රැස් වෙන කර්මය නිරුද්ධ කිරීමයි. අදාද රැස් වෙන කර්මය අලුතෙන් අලුතෙන් රැස් වෙන කර්මය තමයි මාව ආය ආය ලෝකෙට එකතු කරන්නේ. එනිසා මාට කෙලෙස් නිරුද්ධ කිරීම වනාහි වර්තමානයේට අදාළ තත්වයක් මිසක් ඒක අනාගතයේ කළ යුතු දෙයක් නෙමෙයි. වර්තමානයේ කෙලෙස් සංසිඳුණු කෙනා තමයි පිරුණම් පාන්නේ. අනාගතයේ කෙලෙස් සංසිඳුවන්නේ නෙමෙයි කියලා හිතාගෙන ඔයාලා මොන හරි ಗುಣධර්මයකට එකතු වුණොත් එහෙම ඒ ಗುಣධර්මයේ පින්වත් නී මේ මොහොතේ පිරුණම් පාන්න යට උදව් කරන්නේ නැහැ. සංසාරේ නිවන් අවබෝධ කරන්න තමයි උදව් වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ නිවනට පත්වීමටයි. මේ මොහොතේ සංසිඳීමට නම් යා මේ වෙලාවේ කෙලෙස් නිරුද්ධ කිරීමට වීරියක් ගොඩනගා ගන්නවා. කාර්මී මොහොතේ කර්මී නිරුද්ධ කිරීමට වීරියක් ගොඩනගා ගන්නවා. එතකොට මේ මොහොතේ කර්මී නිරුද්ධ කරන්න වීරියක් ගොඩනගා ගන්නකොට පින්වත්නි ආතුල ස්වභාවයෙන්ම උපශාන්ත බවක් එනවා. ලෝකේ වෙනස් නොකරන, ලෝකයට එරෙහිව නැගිටින්නේ නැති, ලෝකයත් එක්ක අත්වැල් අල්ලගෙන අරගල කරන්නේ නැති, ලෝකයෙන් එක මතයකට ගන්න කල්ප අඩු මෙයාට gedara ayවත් එක මතයකට ගන්න උවමනාවක් නැහැ. එයා දන්නවනේ හිත හැසිරෙන විදිය. ඒ කියන්නේ ගෙදර ඉන්න 3-4 දිනාවත් එකම වචනයකට ගන්න ඕන කියලා එයා හිතන්නේ. ඔයා එහෙම දීතන ආහෙමද ආ කමන්නේ. එයා දන්නවා මෙයා හිතන විදියයි මං හිතන විදියයි දෙකක් අපේ ගෙදර ඇතුලේවත් එක මතයකට ගන්න බෑ. තේ බැරි බව එයා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන එයා බලනවා මේ මොහොතේ ලැබුණු ජීවිතේ දුකක් හැටියටත්, කර්ම රැස්වීම දුකේ සමුදය හැටියටත්. කර්මයේ නිරුද්ධයි නම් දුක නිරුද්ධ වී යන ආකාරයත් එයා දකිමින් සැබෑ අවබෝධයේ පැත්තට එයා හැරෙනවා. ඔන්න ඔය විදියට එදිනෙදා වැඩ ටික කරගෙන සාමාන්‍ය දිනචර්යාව ගෙවාගෙන ඔයාලා ජීවත් වුණොත් නොබෝ කාලෙකින් ඔයාලා දුක ඉවර කරනවා. වැඩි කාලයක් යන්න කලින් සංසාර ගමන නිමා වෙනවා. ඉතින් එබඳු නිමාවක් පිණිස මිච්චර ඔළුව අත ගාලා අපි සරලව කියද්දි ඒක ගැන උනන්දුවක් නැත්තම් ඒකනේ වැඩක් නැහැ වගේ දැනෙනවා නම් ඒකට එකතු වෙන්න අයියක් නැත්තම් ඉතින් මේ බඳු ජාතියක අභාග්‍යයක් මිසක් ඒක ඉතින් අපේ වරදක් නෙමෙයි. ඒ නිසා ඔය පින්නතුන්ලාට මේ හෝරාවක ධර්ම දේශනාව සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන ගෞතම බුද්ධ ශාසනයේදීම සංසිඳීමට උපකාර වේවා. පින්නත්නි අද මේ උතුම් දේශනාවට දායකත්වයේ ඉගෙන ගැටයුතු කරන්නේ ලලිතා ඩයස් මහත්මිය, ජයරත්න රූපසිංහ මහත්මා, ලලීන්ද්‍ර ජයමෙවන් රූපසිංහ මහත්මා, ඒ පුතණුවන් රසිකා මෙවන්ති රූපසිංහ දියණිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේ ඉගෙන ගැටයුතු කරන්නේ. මේ පින්තුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා. සුවසේම මේ සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. 2026 ජූනි මාසයේ 13 වන දිනට වසර 37ක් වන මීට වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන පුෂ්පමාල් ජයරුවන් රූපසිංහ තරුණ මහත්මාට මේ කුසල් උපකාර වේවා. සසර වසනා තුරා එබඳු අකල් මරණවලට ගොදුරු නොවේවා. තම තමන්ගේ කුසලයේ දුර්වල වෙනකොට ආයුෂ පිරිහිලා යනවා. ඒක ලෝක ධර්මයක්. ඉතින් මේ පින්නතුණුත් ඒ ධර්මතාවයේ තේරුම් ගන්නද. අපිත් මේ වගේ අඩු ආයුෂක ඕන තරම් ඇරිලා ඇති. ඒ නමුත් අපි මේ පින් අනුමෝදන් කොට බුද්ධ ශාසනයක් ඉතිරි වෙති වෙලාවක මෙබඳු ප්‍රාර්ථනාවක් කරන එක ඒ සසර අයට උදව්වක්. ඒ නිසා පුෂ්පමාල් ජයරුවන් රූපසිංහ තරුණ මහත්මාට මේ කුසල් උපකාර වෙලා එතුමාගේ භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගින් මුදවාගෙන සිට අමා නිවනින් නිවී සැනසීමට මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුෂ්පමාල් ජයරුවන් රූපසිංහ මහත්මයා ප්‍රදාන මේ පිනතුන්ලා නමින් මිය පරලෝකීය දෙමව්පියන් වන ඩැනිස්ටර් ඩයස් පියතුමාට, සයිමන් රූපසිංහ පියතුමන්ට, බියට්ලස් පෙරේරා මෑණියන්ට, ඒ වගේම පවිස්තිනා හාමි මෑණියන්ට, කරලයින් ඩයස් නැන්දනිය ඇතුළු ලලිතා ඩයස් මහත්මියගේ නමින්ද, ජයරත්න රූපසිංහ මහත්මා නමින්ද වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගිය ඥාතීන්ට මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, අපගේ දෙමව්පියන්ටත් නිරෝගී සුව වේවා. අපගේ ගුරු ස්වාමින් වහන්සේලාටත් නිවන් දොරටුවක් වේවා. විදේශගත තමන්ගේ ලොකු පුතණුවන් වන ලලීන්ද්‍ර ජයමෙවන් රූපසිංහය මහත්මාටත්, රසිකා මෙවන්ති රූපසිංහ දියණියට, සුරේෂ් විජේසුන්දර බෑණනුවන් ඇතුළු ගායනී නිමාලී ලේලියටත් සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. අදීප උදාවින්, සදින දිනෝවින්, ලිතිර ගන්සර, සචිනු රන්දුල් කියන මුණුබුරු මුනිබිරියන්ටත්, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දිනෝවින් පුතාටත්, ලිතිර පුතාටත් උසස් අධ්‍යාපන කටයුතු සරු අප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මේ කුසල් උපකාර උපනිශ්‍රය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ලලිතා ඩයස් මහත්මිය ප්‍රදාන, ජයරත්න රූපසිංහ මහත්මයා ඇතුළු ධර්මශ්‍රවණයේ සඳහා රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේදීම පිරිනිවීම පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බ